සමහර නිර්මාණකරුවන්ගේ නිර්මාණවල ඇති සමානකම් එක් එක් අනන්‍යතාවයන් අපේ භාෂාවෙන් කියනවා නම් ඌරුව හුරුව පුදුම සහගතයි. කෙනෙකුගේ නිර්මාණයක් තව කෙනෙකුගේ වගේයි කීම පළමුවෙන්නාට අපහසයක් වගේ දැනුණත් එය එසේ නොවන අවස්ථා ඕනෑ තරම් දකින්න පුළුවන්. කරුණාරත්න අබේසේකර ප්‍රේමකීර්ති ද අල්විස් කියන්නේ කලාලෝදි කරු සහ ප්‍රේම විදියට මාත්‍රා ගණනින් පවා සමානව ආදරයට ඇමතූ දෙදෙනෙක්. කරුණාරත්න අබේසේකරයන්ගේ මදුමල ලෙසමුදු මගේ ප්‍රියාදර මිහිරා විය වෙතටයි කියන ගීතයත් ප්‍රේම කීර්ති ද අල්විස් ලියාපු කුරුල්ලන්ට ගී ගයන්න ඔබේ කටහඬ දෙන්න කියන ගීතයත් කිසිදු සමානකමක් නොපෙන්වන ඒත් එකම එක සුවඳක් පෙන්වන දනවන ගීත. නිර්මාණකරුවන් විදියටත් කරු හා ප්‍රේම් දෙදෙන අප්‍රමාණ ප්‍රතිභාවක් දරා මෙලොවට බිහි වූ දෙදෙනෙක්. හැම දෙයම සිදුවෙලා තිබුණේ පුදුමය දනවන සුළු විදියට. ප්‍රේම්ට කරු සොයුරෙකු පියෙකු මිතරෙකු ලෙස හමුවීම, ප්‍රතිමුඛ කෝණවන් ආනන්ද හා නාලන්ද විදුහල්වල ඉගෙනීම, ගුවන් විදුලියේ යුග දෙකක දෙයාකාර ජනප්‍රියත්වයකට පත්වීම, දෙදෙනාටම අයිති වෙලා තිබුණු නිවේදන කලාවට අමතර මුඛරිකම, මේ සේරම වෙනම අරගෙන බැලුවම පුදුම නොවේ සිටිය නොහැකි ලක්ෂණ. ප්‍රේම් අයියා කරු අයියාට මොනතරම් බැඳීමක් තිබුණා දැයි පසෙක බලා සිටි මටත් මා ඇතුළු අසංඛ්‍ය වූ මල්ලිලාටත් ගෙන ආවේ කඳුළු දෑසට ගෙනෙන නිර්මාණ. 1983 පස්සේ අපට ලැබුණු හැම අප්‍රේල් මාසයකම පාහේ ඔහු කරුණාරත්න අබේසේකර ගුරුවරයා ගැන ප්‍රසිද්ධ පත්තරයකට ප්‍රසිද්ධ කවි පිටුවකට කවියක් ලියන්න අමතක කළේ නැහැ. ඉඳ හිට දුටු තැනදි මොහොතක් නතර විනි. දුක සැප අසා සිත සතුටින් සමු ගැනුනි. එකෙකුගේ දුකක් දැන ගතහොත් ඒ සැනිනි. ඔබ විය පැමිණි නෑදෑයා පළමු වැනි. වරකෙදි පියකි වරකෙදි ගුරු වරයෙක්ය, වරකෙදි සොහ යුරෙකි වරකෙදි මිතුරෙක්ය. ගුරුහරුකම් පිදූ දඹරන් බඳුනක්ය, ඔබ මල පුවත ඇත්තක් වූ බොරුවක්ය. මේ හැම දෙයක්ම අදහන්න බැරි දේවල්. ප්‍රේමකීර්ති දල්විස් කරුණාරත්න අබේසේකරයන් ගැන එහෙම ලිව්වේ ඔහු ජීවිතෙන් සමුගන්න මාස 3ක් තිබියදී කියලා. ඔහුහෝ අපි ඇදහුවද?
ඒ වගේම ඔහු ලෝකෙට ගීතයට ලියපුවා ඔහුටම ලියාගත්තයි කියලා ඇයි අපට හිතෙන්නේ? මෙන්න මේ වගේ ගිනිදන කතරට ඔහුගේ ගීත පවන් රලක් නෙමේද? ගොළුණු දෙතොලට ඔහුගේ ගීත සිනා සිලිලක් නෙමේද? ඒ සේරමත් හරි නොලැබෙන නොහැඟෙන නොවිඳි සුවක් නොවේද ඔහු? ප්‍රේම පරාදීසේ සිනහ බිඳුව නොවේද ඔහු? කඳුළු බිඳුවත් නොවේද ඔහු?
ප්‍රේම පරාදීසේ සිනහ බිඳුව ඔබ, කඳුළු බිඳුව ඔබ. ප්‍රේම පරාදීසේ කල් මතක මැද පහන් කරුව ඔබ, බොඳ වුණු සිහිනෙක අරුණෝදය ඔබ. කල් මතක මැද පහන් කරුව ඔබ, බොඳ වුණු සිහිනෙක අරුණෝදය ඔබ. වැළපුණු වෙරලක දිය බිඳුව ඔබ, ගොළුපුණු දෙතුලක සිනහසිලිල ඔබ. ප්‍රේම පරාදීසේ සිනහ බිඳුව ඔබ, කඳුළු බිඳුව ඔබ. ප්‍රේම පරාදීසේ ගිනිදන කතරක පවන් ගලකි ඔබ, විලිලන අඳුරක නැවුම් ඉරකි ඔබ. ගිනිදන කතරක පවන් රළකි ඔබ පිළිලන් අඳුරක නැවුම් ඉරකි ඔබ නොහැඟෙන නොලැබෙන නොවිඳි සුවකි ඔබ වියරුව නැමින් නොයන දුකකි ඔබ ප්‍රේම හරාදීසේ සිනහ බිඳුව ඔබ කඳුළු බිඳුව ඔබ ප්‍රේම පරාදීසේ
ප්‍රේම කීර්තිද අල්විස් නිවේදකයා මේ තරම් හඳ එලියක් වගේ රසික බිම්මත දෝර ගලා ගියේ ඔහුගේ මොන රහස නිසාද? මුකරිකම, බය නැතිකම, ඇතැම් විට බරක් පතලක් නැතුව කතා කිරීම, ඒ බරක් පතලක් නැතුව කතා කිරීම වගේම දුරක් දිගක් හිතන් නැතුව හිතීම, කොටින්ම ලිබරල් බ්‍රෝඩ්කාස්ටිං කියන විලාශය ඔහුට දුන්නු නිර්භීතකමද මේ?
සැරිසරට යොදාගත්තේ නිදහස් ගුවන් විදුලි ප්‍රචාරක සංවිධාන ක්‍රමය. එය ඕස්ට්‍රේලියාව, බ්‍රිතාන්‍ය ආදී රටවල පවත්නා ලිබරල් බ්‍රෝඩ්කාස්ටින් නම් සම්ප්‍රදායයි. තහුදෙක් ජනතාවගේ සිතුම් පැතුම් අතරට සමීප වෙන ඉතාම සරල ක්‍රමයක් වන මේ සම්ප්‍රදාය මෙරට ගුවන් විදුලි ඉතිහාසයේ අත්හදා බැලූ ප්‍රථම අවස්ථාව මේ නෙවෙයි. සරදාසාදේ මා හිතන්නේ පළමුවෙන් ඇත්ත වශයෙන් මේ වචනේ අර්ථය අනුව ලිබරල් බ්‍රෝඩ්කාස්ටි කියන වචනේ අර්ථය අනුව නිදහසක් තියෙන නිදහස් විකාශන ක්‍රමයක්. දැන් අසන්නම් තුළට ඉතාමත්ම කිට්ටු වෙන්න පුළුවන්. අනිත් එක සාමාන්‍ය සම්ප්‍රදායේ ගුවන් දිලිහ වේවා වෙනත් ජන සංවිධාන මාධ්‍යවල වේවා තියෙන එක්තරා කොටුවීමක්. එහෙම නැත්නම් නීති රීති මාලාවක් අතරතුර ඉඳගෙන ඒ කටයුතු කරන්න සිද්ධ වෙන්නේ. සම්මත නීති රීතිල කොටසක් තියෙනවා. ඒවා ගුවන් දිලි මූලධර්මයන් අනුව කතා බහ කිරීමේදී, බස හසුරු වීමේදී, එහෙම නැත්නම් ශබ්ද ඉදිරිපත් කිරීමේදී එක්තරා තියෙනවා. මෙන්න මෙහෙම විය යුතුයි, එතනින් එහාට යෑම සුදුසු නැහැ කියලා. අර මේ නීති රීති පොඩ්ඩක් කඩාගෙන ඉවතට යෑමක් තමයි මේ ලිබරල් බ්‍රෝඩ්කාස්ට් වලින් සිද්ධ වෙන්නේ. එහෙම නැත්නම් සම්මත මූලාශ්‍ර වලට වඩා තර්මක් ඔබ්බෙන් ඉදිරියෙන් ගමන් කිරීමට තත්කිරීමක් තමයි මේ ලිබරල් බ්‍රෝඩ්කාස්ටින් කියන සම්ප්‍රදායේ මූලික හරය වෙන්නේ. මේ මගින් අපිට පුළුවන් ඉතාම කෙටි කාලයක් තුළ, දැන් විනාඩි 18යි සැරිසර ප්‍රචාරය වෙන්නේ, විනාඩි 18ක් තුළ සමහර දවස්වල අපි ඉදිරිපත් කරලා තියෙනවා විවිධ අංග 10ක් 11ක් තරම්. ඒ කියන්නේ එකාංකයකට අපි විනාඩි 2ක් පමණක් ගත කරලා තියෙනවා හරය පමණක් ඉදිරිපත් කිරීමේ. අනිත් එක ආමන්ත්‍රණය කරන ලීලාවෙන් අසන්නන් සමග ඉතාම කිට්ටු වීම, බස හසුරු වීමේදී ඔවුන් සමග ඉතාම සමීපයෙන් කතා කිරීම, ඔවුන්ගේ ප්‍රශ්න තේරුම් අරගෙන ඒ ප්‍රශ්නවලට අදාළ අන්දමින් පිළිතුරු සැපීම, එහෙම නැත්නම් ඔවුන්ගේ ඌමනායකාකම් සලකා බැලීම, මෙන්න මේ ක්‍රියාවලිය තමයි ලිබරල් බ්‍රෝඩ්කාස්ටිං වලින් සිද්ධ වෙන්නේ.
එතෙන්දි ලිබරල් බ්‍රෝඩ්කාස්ටිං ගැන කිව්වට ගරු කටයුතු උතුම් මිනිසුන් එහෙමත් නැත්නම් කලා මාණික්‍ය ඉදිරියේ ඒ ලිබරල් බ්‍රෝඩ්කාස්ටිං දියාරුයි භක්තිවන්ත ප්‍රේමකීර්ති දල්විස් මාධ්‍යවේදියා ඔබට මම පෙන්වන්නද? ඒ 1975 ජුලි 8 වෙනිදා කිරිකවඩි මාලිනියේ හෙළ ජන ගී කියන 33 ගුවන් විදුලි සංස්ථාව නිකුත් කළ දා සුනිල් ශාන්තයන් හමු වුණු වෙලාව.
අද මම හිතන්නේ අද කාටකාරත් වැඩගත් දවසක් කියලා එක්කම ප්‍රීතිමත් දවසක්. මොකද අපි කවුරු කවුරුත් මීට අවුරුදු 40කට පිට සිට අහලා පුරුදු ඒකම දැකලා පුරුදු වෙලා කියන්න බෑ. මොකද අපි කාලයක් ගත කළ තියෙන නිසා, කාලයක් ගෙවි කියලා තියෙන නිසා මේ මැදිරියට මම හිතන්නේ පස්වෙනි මැදිරියට අවුරුදු 40ක ඉතිහාසයක් එකට එකමුතු වෙච්ච දවසක් ඇටියට අපිට හඳුන්වන්න පුළුවන් අද දවස. ඔය සිද්ධි ඔබ දන්නවා, කිරිකවඩි තැටියත් මාලිනී තැටියත් හෙළ ජන ගී තැටියත් ප්‍රසිද්ධියටපත් කිරීමෙන් පසුව ලද මුදලක් තිබුණා නම් ඒ මුදල ප්‍රසාද නැත්නම් අගීමේ ප්‍රසාද වශයෙන් ප්‍රධාන කළ අවස්ථාවකට පසුව අප මුණ ගැහෙන්නේ 1975 ජූලි මාසයේ 8 වෙනිදා ගුවන්විදුලියේ පස්වන මැදිරියේදී ප්‍රේම කීර්ති. මම කැමති මුලින්ම සුනිල් ශාන්තයන් සමඟ රචන කිහිපයක් කතා කරන්න. මීට අවුරුදු 40කට පෙර නැත්නම් ඔබට මතක යුගයේ සිට අතීතයේ සිට මෙවැනි අවස්ථාවක් මෙවැනි තත්ත්වයක් ගායක ශිල්පීන්ට ගායක ශාස්ත්‍රයේ ලැබුණාද කියන ප්‍රශ්නෙට පිළිතුරක් බලාපොරොත්තු
වෙමි. එහෙනම් අවස්ථාව කියන්නේ
සේවා නැත්නම් මේ අගීමේ ප්‍රසාද දීමනාක් වගේ දෙයක් ගායක ශිල්පීන්ට.
එහෙම දෙයක් ඇති වෙන්නේ නැහැ නේ. මේ දක්වා ඇති වෙන්නේ
නැහැ. හරි. ඒ වකවානුවේ සාමාන්‍යයෙන් ඉතිහාසය පිළිබඳව කතා කරනකොට සුනිල් ශාන්තේනි ඔබට මතක් වෙනවා ඇති ගායක ශිල්පීන්ට තිබුණු තත්ත්වය මොන වගේකක්ද කියන එක. පොඩිත් පැහැදිලි කරවද අපි නොදන්න නිසා යහන්නේ.
තත්ත්වය මේකයි. 1946 ඉඳලා මං ගුවන්විදුලියේ වැඩ කරනවා. එතකොට ඒ කාලේදී තිබුණේ අර ගුවන්විදුලි ඒවකට තිබුණේ කොටාර වඩේ කාමර දෙකක් තිබුණා. ඔය කාමර දෙක ඇතුලේ තමයි ශිල්පීන්, එතකොට වාදක මණ්ඩලය, එතකොට ප්‍රකාශකයා හැම දෙයක්ම තිබුණේ ඒ කාමරය ඇතුලේ. ඉතින් මට ඒ කාලේ ලැබුණා ඉහළම ගණන රුපියල් 90ක්. හැම දෙයකටම ඒ රුපියල් 90ෙන් මම ශිල්පියෙකුගෙන් කීයක් ගන්න ඕනේ ඒකටත් මං ගෙවන්න ඕනේ. ඈ එයාට ගෙවන්න ඕනේ. එතකොට වාදක මණ්ඩලයට ඔක්කොන්ටවත් මං ගෙවන්න ඕනේ. ඈ ඇත්ත වශයෙන් කියනවා ඒ කාලේ මට කිසි දෙයක් නැහැ ප්‍රෝග්‍රෑම් එකේ.
ඒ කියන්නේ හැම කෙනෙකුට බෙදලා බෙදලා ගියන් පස්සේ ඉතුරුවක් නැහැ. වැඩසටහනේ ගීතේ පමණයි මම හිතන්නේ ඉතුරු වුණේ.
ප්‍රේමකීර්ති දල්විස් කියන ගේයපද රචකයාගේ හදිසි ලිවීම් ගැන දහසක් උදාහරණ තියෙද්දි ඔබට මං ගී දෙකක් අරගෙන සසඳන්නද? ආදරය කියන අකුරු හතර ගැන ඔහු ගැහැණු පිරිමි කටහඬවල් දෙකකට ලියූ ගීත දෙක ඔබ හොඳින් අහලා බලන්න. අකුරු හතරක් ගැන ඔහු පැහැදිලිව ලියා තිබුණා දෙන්නෙකුට. ලියමි අකුරු සතරක් එහි මගේම සුරතින් ඔබ ආකල කියවමි එය බල බලා නිති. ඒ නිර්මලාට
Yeah.
ඒ වගේම ඒ සතර අකුර ගැන ලියනවා ඒ ප්‍රේම්ම. ආදරයයි අකුරු සතරයයි. එහෙම ලියන්නේ මර්වින්ට.
අකුරු සතරකින් මනස පැටලිලා වැලි පිල්ලේ ලිය ලියා කලපන්නට බැරිව ලැබුණා. ආදරයයි අකුරු සතරයි, ආදරයයි අකුරු සතරයි. අකුරු සතරකින් මනස පැටලිලා වැලි පිල්ලේ ලිය ලියා කලපන්නට බැරිව ලැබුණා. ආදරයයි අකුරු සතරයි, ආදරයයි අකුරු සතරයි. ආයන්නෙන් මාතතු ආදරේ දයනු ගිනිතියාලා දවදවා ගින්දරේ රයනු රළු බැවින් සවන් යුගවසා යයනුයි කීවේ යන්න ඔබ හැරා. අකුරු සතරකින් මනස පැටලිලා වැලි පිල්ලේ ලිය ලියා ගලපන්නට බැරිව ලැබුණා. ආදරයයි අකුරු සතරයි, ආදරයයි අකුරු සතරයි. වියනු වියෝගේ මැව්වා සිතේ වායනුවා වන්නට පෙළඹුවා නිරතුරේ අයනු හසරලි නගන්නෙමි කියා යයනු යලි කීවේ එන්න ඔබ කර. අකුරු සතරකින් මනස පැටලිලා වැලි පිල්ලේ ලිය ලියා ගලපන්නට බැරිව ලැබුණා. ආදරයයි අකුරු සතරයි, ආදරයයි අකුරු සතරයි. අකුරු සතරකින් මනස පැටලිලා වැලි පිල්ලේ ලිය ලියා ගලපන්නට බැරිව ලැබුණා. ආදරයයි අකුරු සතරයි, ආදරයයි අකුරු සතරයි, ආදරයයි අකුරු සතරයි, ආදරයයි.